SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, ලෝකයේ වටේ ගිහිල්ලා ගෙවිගෙන යන සතියේ උණුසුම් සහ වැදගත් ඔරතුරු එකට කැටි කරලා ගෙන එන මිනිත්තු කිහිපයටයි දැන් අපි යොමු වෙන්නේ අපේ SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගයට. සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ හිතවතා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබෝදසනක්.
සුබෝදසනක් අයිබෝන් මදුර.
හොඳයි අමල්, අපි කතාව පටන් ගමු සිරියාවෙන්. අපි පසුගිය සතියේ මේ පිළිබඳව අවධානය යොමු කරා අපේ ලෝවට විශේෂාංගයෙන්. මේ වන විට පසුගිය සතියේ දින දෙකක් ඇතුළත එල්ල කරපු ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර වලින් සිරියාවේ අගනුවර වන ඩැමස්කස් අගනුවර ආසන්නයේ තවත් විශාල වශයෙන් පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. අපි කැමතියි මේ ප්‍රවෘත්ති පිළිබඳව මුලින්ම දැනගන්න.
ඔහොමදර, මේ පෞද්ගල සතියේ ඩැමස්කස් නුවර ආසන්නයේ ගුවන් ප්‍රහාර කීපයක් සිද්ධ වුණා. දින දෙකක් ඇතුළත පැවති මේ ගුවන් ප්‍රහාර නිසා සාමාන්‍ය ජනතාව 110කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. පළවෙනි දවසේ සාමාන්‍ය ජනතාව 80ක් විතර ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. ඊට පස්සේ දෙවෙනි දවසේ ගුවන් ප්‍රහාර වලින් ඒ තරම් ජීවිතක්ෂයට පත් නොවුණත් 32ක් මරුණයි කියලා සනාථ කරගෙන තියෙනවා. මේ එකම විශාල පිරිසක් සාමාන්‍යයෙන් 20කට අධික පිරිසක් තුවාල ලැබුවයි කියලා, මේකෙන් ලබුන් සහ කාන්තාවන් 40ක් පමණ සිටිනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක ඇත්තටම ඩැමස්කස් නුවර, ඒ කියන්නේ අගනුවර ආසන්නයේ පිටිච්ච රාජ්‍ය විරෝධී නැත්නම් රජයට විරුද්ධ කැරලිකාර ඒ කණ්ඩායම් වලට අයත් ප්‍රදේශයකට තමයි මේ විදිහට ගුවන් ප්‍රහාර එල්ල වෙලා තිබුණේ. ඉතින් මෙතන ඇත්තටම මේ ගුවන් ප්‍රහාරවල සුවිශේෂම සිද්ධිය තමයි මේ බෝම්බවල ඇත්තට රසායනික අවි පාවිච්චි කළා කියන චෝදනාව නැවතත් දැන් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මේ පිළිබඳ සම්මිල කරලා ඒක සිරියාව විවේචනයක් කරන්න සිරියාව සම්බන්ධයෙන් මේ තහංචි ගැනීමට උත්සාහයක් නැවත තිබුණට අතට සිරියාවට සහාය දක්වන රුසියාව නිසා ඒ දේ කරන්නට බැරි වෙලා තියෙනවා. නමුත් මෙතන ඛේදජනක කාරණාව තමයි සාමාන්‍ය අවි වලට වඩා ඒ රසායනික අවි නැවත පාවිච්චි කළා කියන කාරණා මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ සිරියාවේ යුද්ධය ඒ තීරණාත්මක අවසාන මොහොතකට දැනෙලා තියෙන වෙලාවකදී මේ විදිහට සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සිසිර ඔලිම්පික්, එහෙම නැත්නම් මේ ශීත ඍතු ඔලිම්පික් උළෙල පිළිබඳවයි. දකුණු කොරියාවේ තමයි පැවැත්වෙන්නේ. අද තමයි ආරම්භ වෙන්නේ. පෙබරවාරි මාසේ 25 වෙනිදා දක්වා මේ ඔලිම්පික් උළෙල ක්‍රියාත්මක වෙනවා. මේ ඔලිම්පික් උළෙලට වැඩි වැදගත් වෙන ප්‍රවෘත්තියක් වාර්තා වුණා ඊයේ දවසේදී. ඒ තමයි උතුරු කොරියාවේ නායක කිම් ජොං උන්ගේ සොහොයුරිය දකුණු කොරියාවට නිල වශයෙන් ප්‍රධාන ආරාධිතා මුත්‍තියක් විදිහට සහභාගී වුණා මේ ඔලිම්පික් උළෙල සඳහා අද දවසේදී ආරම්භ වෙන. දැන් මේ සිසිර ඔලිම්පික් උළෙලේ තියෙන වැදගත්කම යට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය සමග උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ තියෙන මේ දේශපාලන මිත්‍රත්වය පිළිබඳව උඩට එන්නට පටන් ගන්න තියෙනවා. අමල්, අපි කැමති දැනගන්නට උතුරු කොරියාවේ නායක කිම් ජොං උන්ගේ සොහොයුරිය දකුණු කොරියාවට පැමිණීමත් එක්ක මේ රටවල් දෙකේ ඉදිරි දේශපාලන සබඳකම් මොන වගේ පැත්තකට හැරෙයිද කියලා.
මතර ඇත්තටම දැන් උතුරු කොරියාව මේ අවස්ථාවේදී මේ ඔලිම්පික් ක්‍රීඩා තරඟයට, මේ වින්ටර් ඔලිම්පික්ස් වලට සහභාගී වීම සඳහා එකනිසාවේ පළකිරීමත් එක්කලා දෙරට අතර දැන් 1953 ඉඳලා තියෙන මේ විරසක නැති කර ගැනීමට ඒකම යම් කිසි විදිහකට දෙරට මේ සාම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ හොඳ ප්‍රවිෂ්ටයක් හැටියට තමයි කවුරුත් හැදුන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කිම් ජොං උන් ඔහුගේ නැගණිය වන කිම් යෝ ජොං කියන සහෝදරිය වන්නට ඔහු තීන්දු කළා. ඒ උතුරු කොරියාවේ ක්‍රීඩකයන්ගේ ඒ කණ්ඩායම, නියෝජිත කණ්ඩායම ඒකේ නායකත්වය අරගෙන අය දැන් උතුරු කොරියාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේ තරංග වල තියෙන විශේෂත්වයට වඩා ඔබට මුලින් කිව්වා වගේ දේශපාලන වැදගත්කම තමයි මෙතන හුඟක් ඉස්මතු වෙලා තියෙන්නේ. මේ වින්ටර් ඔලිම්පික්ස් එකේ කරුණු දෙකක් නිසා මේ අවස්ථාවේදී ප්‍රධාන ගණක් අරගෙන තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ශීත ඍතු ක්‍රීඩා උළෙල, ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පස්සේ අධිකම සීතල තියෙන අවස්ථාවක තමයි මේ තරඟය පැවතින්නේ. අංශක 20කට අඩු, එවනත ඍණ අංශක 20ක උෂ්ණත්වයේ තියෙන වටපිටාවක තමයි මේ තරඟාවලිය පැවතින්නේ. ඉතාමත්ම වැඩිම සීතල තියෙන ඔලිම්පික් තරඟාවලිය හැටියට මේක හඳුන්වලා දීලා තියෙනවා. නමුත් දෙරට අතර තියෙන මිත්‍රත්වය ඉතාමත්ම උණුසුම් තත්වයකට ඇවිල්ලා තියෙනවා මේ කිම් යෝ ජොන් උතුරු කොරියාවේ කණ්ඩායම නියෝජනය කරමින් ඒකට නායකත්වය දෙමින් පැමිණෙන නිසා. නමුත් මෙතන ඇමරිකාව නියෝජනය වෙනවා මේ ක්‍රීඩාවලදී. ඒ එක්කම ඇමරිකාවේ උපජනාධිපති මේකට පැමිණෙන්නට නියමිතයි. නමුත් ඔහු හෝ ඇමරිකාවේ ඒ දූත මණ්ඩලය සමග කිසිම උතුරු කොරියාවේ සාකච්ඡාවක් හෝ හමුවීමක් ඇතිවන්නේ නැහැ කියන කාරණාවත් කිම්ජොන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි ඊට කලින් කතා කරා මේ ඔලිම්පික් ක්‍රීඩාවට සමගාමීව උතුරු කොරියාව ඊට කලින් දවසේ කියන්නේ ඊයේ දිනේදී ඔවුන්ගේ විශාල හමුදා පෙරටුවක් අගනුවර පැවැත්වුවා. ඉතින් මේක ඇත්තටම මේ ඔලිම්පික් ක්‍රීඩාවේ තියෙන ප්‍රචාරය විභවා යන විදිහට ඉතාමත්ම බොහෝම දැඩි වියදමක් කරලා ඒ වගේම විශාල බටපිරිසක් පාවිච්චි කරගෙන ලෝකයට ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරා තමන්ගේ තියෙන යුද ශක්තිය. ඉතින් ඒක සාර්ථකව ඉෂ්ට කරගත් අවස්ථාවක තමයි මේ ඔලිම්පික් ක්‍රීඩාව අල්ලපරට එහෙම නැත්නම් දකුණු කොරියාවේ දැන් ආරම්භ කිරීමට නියමිතව තියෙනවා.
අපි දැන් උතුරු කොරියාවේ ඉඳලා ගමන් කරන්නේ තායිවානයට. තායිවානයේ ඊයේ දවසේදී වාර්තා වුණා මැග්නිටියුඩ් අංශක 6.4ක භූමිකම්පාවක්. මේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂර පත් වෙලා පුද්ගලයන් 25කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදන් වෙලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. අපි කැමති අමල් මේ පිළිබඳව දැනගන්නට. මොකද මීට අවුරුදු 2කට කලිනුත් මේ වගේ සිද්ධියක්ම තායිවානයේ වාර්තා වුණා.
මතර අතට මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ හරියටම මීට කලින් අවුරුදු 2කට කලින් සිදු වෙච්ච භූමිකම්පාවක්. ඒ දවසත් එක්ක මේක ඇත්තටම දෙවෙනි වසර සම්පූර්ණ වෙන අවස්ථාවේ තමයි මේ විදිහට තවත් භූමිකම්පාවක් තායිවානයේ ඇතිවන්නේ. නමුත් අපිට අවුරුදු 2කට කලින් ඇතිවෙච්ච ඒ භූචලනයේ භූමිකම්පාව නිසා ඊට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරලා තුන. ඒ අවස්ථාවේදී 120කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ වාසනාවකට එක්තරා විදිහකට මේ අවස්ථාවේදී දැනට පුද්ගලයන් 25 දෙනෙක් පමණ අතුරුදහන් වුණයි කියන කාරණාව විතරයි ඉස්මතු වෙලා තියෙන්නේ. තවත් 10 දෙනෙක් විතර මනසිරු මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඒ එක්කම මේ සමහර ගොඩනැගිලිවල තියෙන දෙකක් හෝ තුනක් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ඒවට තවමත් ළඟා වීමට නොහැකි තත්ත්වයක් තියෙනවා කියලා තමයි සාහන සේවකයන් පවසලා තියෙන්නේ. නමුත් අපිට අලුත් වාර්තා අනුව නම් මේ භූචලනයේ වඩාත්ම කීඩාවට පත් වෙලා තියෙන්නේ අවුරුදු 20කට 25කට වඩා පැරණි ගොඩනැගිලි. ඒවායේ ඒ ප්‍රමිතිය ඉදිකිරීමේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න නිසා මේ ආකාරයෙන් මේ ගොඩනැගිල්ලේ ජීවිත හානි සහ ඒ තුවාල ලැබුවයි කියලා එක්කම බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහේ මේ භූමිකම්පාව ඇත්තටම සිදු වුණේ අගනුවර නෙමෙයි. නමුත් අගනුවර මේ වැනි දෙයක් සිද්ධ වුණා නම් ගොඩනැගිලි 12,000කට අධික ප්‍රමාණයක් කලා වටේ ඉඳි තිබුණයි කියලා. ඉතින් මේ වෙනකොට ඒ භූමිකම්පාවත් එක්කලා තායිවානයේ ඒ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් මහල් ගොඩනැගිලි සම්බන්ධයෙන් ඒ ප්‍රමිතිය සම්බන්ධයෙන් නැවත අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසි ආකාරයට මේවායේ ඒ ඉදිකිරීම් වලදී ඒ බලධාරීන් ඒ ප්‍රමිතිය අනුගමනය කළාද කියලා.
අපි කතා බහ කරමින් පසුවන්නේ AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග මේ ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳ අපේ SBS සිංහල ලෝවටා විශේෂංගෙන්. අපි ඊළඟට කතා බහ කරන්න යන්නේ අපේ ලෝවටා විශේෂංගයේ තවත් සුපුරුදු හිතවතෙක් පිළිබඳවයි. ඒ තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව කතා බහ කරද්දී අපි හැමදාම වගේ SBS සිංහල ලෝවටා විශේෂංගෙන් කතා බහ කරලා තිනෝ. මේ පාර අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මිලිටරි හීනයක් පිළිබඳව. අමල් අපි කැමති ඒ හීනය පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
ඔව්, මතර මේකත් අතරම අපූරු කතාවක්. මොකද ඇමරිකාවෙන් වාර්තා වෙන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු කැමැත්තෙන් සිටිනවා කියන ඇමරිකාවේ විශාල යුද හමුදා පෙරටුවක් පවත්වන්නට. ඉතින් අපි දන්නවා දැන් ඊයේ වෙනකොට උතුරු කොරියාව බොහොම සාර්ථකව ඔවුන්ගේ හමුදා පෙරටුවක් පැවැත්වුවා. ඒකේදී හමුදා සැබළුන් ඔවුන්ගේ තියෙන අවියාවිධ පමණක් නෙමෙයි රටේ තියෙන මිසයිල් යුද ටැංකි ඒ සහ ගුවන් යාන බොහොම දක්ෂ විදියට ඉතාමත්ම අලංකාර විදියට ඒව ප්‍රදර්ශනය කරා. එවැනි යුද හමුදා පෙරටුවක් අවශ්‍යයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ප්‍රකාශ කළා. ඔහු ඇත්තට ඇමරිකාවේ පෙන්ටගන් එහෙම නැත්නම් ඔවුන්ගේ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්නයි කියලා තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයකදී නුදුරු අනාගතයේදී මේ විදිහට ඇමරිකාවත් තමන්ගේ යුද ශක්තිය ලෝකයට පිළිම්බු වන ආකාරයට පෙරත්වක් පවත්වන්නට ඕනේ කියලා. නමුත් ඒකට විරුද්ධව මේ අවස්ථාවේදී මත පදලා තියෙන ඔහුගේ පක්ෂයෙන්ම විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ සමහර සභිකයන් කියලා තියෙන මෙවැනි දෙයක් කිරීම සාමාන්‍යයෙන් ඒකාධිපතිවරුන් ඒකාධිපති පාලනයක් තියෙන රටවල තමයි මෙවැනි දේවල් වඩාත්ම ප්‍රබලව තියෙන්නේ. විශේෂයෙන්ම රුසියාව එතකොට උතුරු කොරියාව වගේ රටවල් මේ විදිහට තමන්ගේ යුද ශක්තිය නිරූපණය කරනවා. එවැනි දෙයක් ඇමරිකාව කිරීම සුදුසු නැහැ කියලා. නමුත් ට්‍රම්ප් පවසල තියෙන්නේ ගිය අවුරුද්දේ බැස්ටිල් ඩේ එහෙම නැත්නම් ප්‍රංශයේ ඒ ජාතික දිනය සමරන අවස්ථාවේදී ප්‍රංශය විසින් පවත්වපු යුද හමුදා පෙරෙත්ව ඉතාමත්ම අලංකාරයකක් ඒක දැරවීමෙන් පස්සේ අතර මේ අවස්ථාවේදී ප්‍රධාන අමුත්තා හැටියට සහභාගි වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් එතනදී ඔහුට හිතුණයි කියනවා මෙවැනි පෙරත්වක් ඇමරිකාවෙත් පවත්වන්නට ඕනේ කියලා. ඉතින් ඒ ගිය අවුරුද්දේ ජූලි මාසේ 14 වෙනිදා බැස්ටිල් දිනේදී ඒ දුටුව දර්ශනයෙන් පසුව එවැනි දෙයක් තමන්ගේ රටේ කරන්නට ඕනේ කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ. නමුත් ඒකට යන වියදම එවැනි කටයුත්තක් කිරීම සඳහා වොෂින්ටන් නුවර කොතරම් මාර්ග වසා දමන්නට වෙයිද, ඒ වගේම ජන ජීවිතයට කොතරම් ඒකින් බලපෑමක් වෙයිද කියන කාරණා නිසා මේ වෙනකොට වැඩි විරෝධයක් ඇවිල්ලා තියෙනවා. දවල මන්දිරයේ උත්සාහයක් ගන්නවා මේ පිළිබඳ අවසාන තීන්දුවක් නැහැ, තවමත් ඒක සාකච්ඡා මට්ටමින් තියෙනවා කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඔහු ඇත්තටම යුද හමුදාව පෙරටු කරගෙන තමයි ඔහුගේ ඡන්ද ව්‍යාපාරයක් පැවැත්තේ. ඒ නිසා ඔහු නම් බොහොම තදින්ම කියා සිටින්නේ මෙවැනි ඇමරිකාවේ යුද ශක්තිය යුද බලය ලෝකයට ප්‍රදර්ශන වෙන ආකාරයට එවැනි පිටකක් සංවිධානය කිරීමට ඔහු ඉතාමත්ම ඕනෑකමින් ඉන්නවා කියලා.
දකුණු ආසියා පිළිබඳව කතා බහ කරද්දී දේශපාලන අර්බුද සහ දේශපාලන බලපෙරළි දිගින් දිගටම සිද්ධ වෙන සමයක් කියලා නම් කරන්න පුළුවන් මේ ගෙවිගෙන යන කාලය. අපි බංග්ලාදේශයට අවධානය යොමු කරොත් එහෙම හිටපු අගමැතිනි ඒ වගේම වර්තමාන විපක්ෂ නායිකා කලිඩාෂයාට වසර 5ක සිරදඬුවම් ඊයේ දවසේ දිනියම කෙරුණා. අමල් මේ පිළිබඳව වාර්තාවන නවතම විස්තරය දැනගන්න කැමතියි.
මොකද අතට මේක දශකයකට වැඩි කාලයක් ඇය සම්බන්ධයෙන් තිබිච්ච පැමිණිල්ලක් විනාශ කරමින් තමයි මේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරේ. මේ තීන්දුව ප්‍රකාර ඇයව අවුරුදු 5ක සිරදඬුවමකට නියම කළා තියෙනවා. ඒකම ඇයගේ පුත්‍රයා තරික් රහමන් මේ විදිහට අවුරුදු ඔහුත් මේ නඩුවේදී වරදකරුවෙක් බවට පත් කරලා තවත් 4 දෙනෙකුත් වරදකරුවන් බවට පත් කරලා ඔවුන් සියයට ගාන අවුරුදු 10කට සිරයට නියම වෙලා තියෙනවා. ඉතින් මේ කතාව ඇත්තටම දිව යන්නේ මදුර බංග්ලාදේශයේ ළමුන් සඳහා, එහෙම නැත්නම් මේ දෙමව්පියන්ගේ සරණක් නැති ළමුන් වෙනුවෙන් අසරණ ළමුන් සඳහා සහන ලබා දීමට ඇති කරපු අරමුදලක් අවභාවිතා කළ කිසිමයි කියන චෝදනා. මෙතන අය ඩොලර් ලක්ෂ 2 මාරකට අධික මුදලක් අවභාවිතා කරා ඇයිගේ ප්‍රශ්න සඳහා ගත්තේ කියන චෝදනාවට වරදකරු වීම නිසා තමයි මේ විදිහට හිරේට නියම වුණේ. ඉතින් අයගේ මේ නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට කලින් බංග්ලාදේශයේ ඩකා අගනුවර පොලිසියත් ඒ වගේම ඇයගේ DNT පක්ෂයේ සමාජිකයන් අතර නොයෙකුත් හැලහැක්ලි ගැටීම් සිදු වුණා. ඒ වගේ පොලිසියටත් ඒ වගේම ඒ ඇයගේ පාක්ෂිකයන්ටත් තුවාල ලැබුණයි කියලා වාර්තා වුණා. ඒ කම සෑහෙන පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබුණා නගරය තුළ කැරලි ගැසීම නිසා. ඉතින් දැන් ඇයගේ නීතිඥයන් පවසා තියෙන්නේ මේක ඇයට විරුද්ධව ඇයගේ දේශපාලන විනාශ කිරීමට ඇයගේ තලගැනීම සඳහා මේ විදිහට ඇයව චූඩිතය කළ වරදකරු කළයි කියලා. ඉතින් ඇය මේ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ දෙවරක් අගමැති ධූරයේ දරපු කලිඩා සියාට කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ තියෙන ඡන්දයට නම් ඉදිරිපත් වන්නට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මොකද මේ ඇය සම්බන්ධයෙන් තියෙන මේ නඩුව ඉවර වෙනතුරු ඇයට අපේක්ෂිකාවක් වීමේ හැකියාවක් නැහැ. ඉතින් කොහොමවත් දෙසැම්බර් මාසේ නැතිවරණයේදී කලිඩා සියාගේ පක්ෂයට ඇයව අගමැති සඳහා අපේක්ෂිකාවක් ඉදිරිපත් කරන්නට නොහැකි වීම තමයි මේ
මා කලින් සඳහන් කළා දකුණු ආසියාවේ විශාල වශයෙන් දේශපාලන බලපෙරළි සහ අර්බුද හට ගන්නා සමය බවට මේ කාලය පත් වෙලා තියෙනවා. මාලදිවයින්ටත් එවැනි වූ කාලයක් අත් වෙලා තියෙනවා. මාලදිවයිනේ හදිසි තත්ත්වය ප්‍රකාශ කළා තියෙනවා මාලදිවයින ජනාධිපති. ඒ සමගම මාලදිවයිනේ දේශපාලනය උඩු යටි කුරුණා කියලා මේ සතියේදී වාර්තා වුණා. අමල් වර්තමාන තත්ත්වය අපි අවසාන වශයෙන් දැනගමු.
මගර මේ මාලදිවයිනේ කියන්නේ ඉතාමත්ම ජනගහනය අඩු ප්‍රධාන රාජ්‍යයක් වුණාට දකුණු ආසියාවේ ඔවුන්ගේ තියෙන භූගෝලීය පිහිටීම නිසා ඒක ඇත්තම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම බටහිර සහ නැගෙනහිර මුහුදු ගමන් මාර්ග මැද්දේ පිහිටා තිබීම නිසා ඉතාමත්ම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් මාලදිවයිනේ ගන්නවා. ඉතින් මාලදිවයිනේ රාජ්‍යතන්ත්‍ර පිළිබඳව රජය සම්බන්ධයෙන් අස්ථාවර මාර්ගයක් ඇති වුණොත් ඒක ඇත්තම මුළු ලෝකයේ වෙළඳාමටත් බලපානට පුළුවන් තත්ත්වයක් නිසා තමයි මේ වෙනකොට මුළු ලෝකයේම අවධානය, ඇත්තටම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානය පවා මේ වෙනකොට මාලදිවයින යොමු වෙලා තියෙනවා. මේ අරමුණ ඇත්තටම ආරම්භ වෙන්නේ පෙබරවාරි 1 වෙනිදා මතුර රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනට රජය විසින් සිරදඬුවම් ලබා දීලා තියෙන දේශපාලන සිරකරුවන් 9 දෙනෙක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඒ මඩු තීන්දු සියල්ලම නිෂ්ප්‍රභා කරලා ඔවුන්ව නිදහස් කරන්න ඕනේ කියන අපි කවුරුත් නොහිතපු විදිහේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. නමුත් අබ්දුල්ලා යාමින් ජනාධිපතිවරයාගේ රජය මේ තීන්දුව පිළිගැනීමට අකමැත්තෙන් උසාවියට දිගින් දිගටම ඉල්ලීමක් කරා මේ තීන්දුව නැවත වෙනස් කරන්න, ඒකෙන් නැවත සලකා බලන්න දෙයි කියලා. නමුත් උසාවිය ඒ ස්ථාවරය ඒකට අහුම්කන් නොදී උසාවිය ඉල්ලා සිටියේ රජයෙන් මේ ඔවුන් ලබා දුන්නු තීන්දුව ක්‍රියාත්මක කරන්නට කියලා. නමුත් ඒ එසේ නොකර ජාමීන් ජනාධිපතිවරයා සදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. රටේ සාමාන්‍ය නීතිය අත්හිටවල ඒකම ව්‍යවස්ථාවේ සෑහෙන කොටස් ප්‍රමාණයක් අත්හිටවල ඔහු රටේ අග්‍රවිනිශ්චකාරවරයාත් ඒවගේම තවත් ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරයෙකුත් අත්අඩංගුවට අරගෙන ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතිරිවලා හිටපු විනිසුරුකරුවන් ලවා අර මුලින් ප්‍රකාශයට පත් කරපු තීන්දුව අහෝසි කරගෙන ඒ නැවත යථා තත්ත්වයට පත් වෙන ආකාරයේ කටයුතු කළා. ඉතින් මේක මුළු ජාත්‍යන්තර ප්‍රජාවගේම විවේචනයට ලක් කළා තියෙනවා. රටේ දේශපාලනයේ දේශපාලන අර්බුදය නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වීමේ තර්ජනයක් තියෙනවායි කියලා මානව හිමිකම් කවුන්සිලේ මානව හිමිකම් කොමසාරිස්වරයාත් මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් අතරම දකුණු ආසියා කලාපේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ මාලදිවයිනේ දේශපාලන ප්‍රශ්නය නිසා. ඉතින් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රහස්‍ය සාකච්ඡාවක් පැවතීමට නියමිතයි. කුමන ආකාරයේ පියවරක් මාලදිවයින සම්බන්ධයෙන් ගත යුතුද කියලා. මොකද මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ අතට අරන් තියෙනවා. ඒ එක්කම ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරවරුන් දෙදෙනාට අමතරව මීට කලින් රටේ හිටපු ජනාධිපතිවරයා වන මෞමුන් අබ්දුල් ගයුම් දැනට සිටින ජනාධිපතිවරයාගේ ඔහුගේ සුළු සහෝදරයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් ඒ දෙදෙනා විරසක වෙලා ඉන්න සහෝදරවරුන් දෙදෙනා. ඉතින් ඒ ගයුම් හිටපු ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේ අත්අඩංගුවට අරන් තිනවා. ඔහු විපක්ෂයට සහාය දැක්වුවයි කියන චෝදනාව මත මුළු රටම දේශපාලන වශයෙන්
ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව අපි කතාබහ කරමින් සිටියේ SBS රෝවටා විශේෂංගයෙන්. මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ලබන සිකුරාදා නැවතත් හමුවෙමු. ආයුබෝවන්, සුබ සතියන්තයක්.